SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අද සඳුදා වෙද්දී එහෙමනම් අපි අවධානයට ලක් කරන්නට සූදානම් සුපුරුදු පරිදි අපි වැඩසටහනින් සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත් විමසුම හරහා මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික ප්‍රවෘත්ති. දේශපාලනික වාතාවරණය පිළිබඳව කතාබහ කරන්නට කලින් මේ වෙනකොට අපේ මව්බිමට ශ්‍රී ලංකාවට කාලගුණික වශයෙන් මුහුණ පානට සිදු වෙලා තියෙන තත්ත්වය පිළිබඳව කතාබහ කිරීම වටිනවා. නැවතත් වර්ෂා සහිත කාලගුණ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ගං වතුරු අවධානම, නායාමයේ අවධානම සහ පුද්ගල මරණ පිළිබඳව තොරතුරු වාර්තා වන කාලයක් නිසා ඒ සම්බන්ධව වන අවධානය යොමු කරමින් ඉන් අනතුරු අපි දේශපාලනික වාතාවරණය පිළිබඳව සමාලෝචනය කියදෙමු. මේ කර්තව්‍යයට අදත් සුපුරුදු ලෙසින්ම සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, අයබෝවන්.
අයබෝවන් දිල්රුක්ෂි.
කාලගුණ තත්ත්වයේ අලුත්ම තොරතුරු පිළිබඳව අපි දැනගන්නට කැමති මුලින්ම.
ඔව්, පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැඩි නියම් තත්ත්වයක් පවතුනේ. විශේෂයෙන් උතුරු සහ උතුරු මැද පළාත්වලට පැමිණෙන ජනතාව වෙනුවෙන් හැකිනම් ජලය රැගෙන එන්න කියන යෝජනාව පවා කරමින් ගියා පසුගිය සතියේ. නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට දැඩි වර්ෂා පතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාලයක්. පසුගිය සෙනසුරාදා දිනය දිවෙනි බොහෝ ප්‍රදේශවලට සමස්ත දිනයම වැසි ඇදහැළුණා. විශේෂයෙන් මිලිමීටර 75 ඉක්ම වූ වැසි වාර ලැබුණු නිසා ගිලා බැසීමේ අවදානමක් තිබෙනවා. එවැනි ප්‍රදේශවල ජනතාව සූදානමින් ඉන්න කියන පණිවිඩය නිකුත් කරන්න සිද්ධ වුණා. ඒත් එක්කම බදුල්ල, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කරන නායාම් අනුසුරංගවීම තවදුරටත් බලපැවැත්වෙන බව බලධාරීන් සඳහන් කළා. ඒත් එක්කම කැලණිගඟ, කළුගඟ, ගින්ගඟ සහ නිල්වලාගඟ, ඒ වගේම අත්තනගලු ඔයත් පිටාර මට්ටමේ පවතින නිසා ඒ පිළිබඳව ජනතාව අවධානය දෙන්න කියලා සඳහන් කළා. කෙසේ වෙතත් ඇතිවුණු ගංවතුර තත්ත්වය නිසා මේ වන විට පුද්ගල මරණ 6ක් වාර්තා වෙනවා. ඉදිරියේදී තවදුරටත් වැසි ඇතිවිය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බොහෝ ප්‍රදේශවල වැසි ජලය ගංගා උතුරන මට්ටමට පැමිණෙන නිසා මාර්ග දුෂ්කරතා පවා ඇතිවුණු බව දැනගන්න ලැබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වැසි සහිත සමයක් නැවත ආරම්භ වී තිබෙන බව තමයි සඳහන් කරන්න තියෙන්නේ.
වැසි සහ කුණාටු සහිත මේ වර්ෂා තත්ත්වයෙන් අනතුරුව මේ දේශපාලනික කුණාටු සහිත තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීම වටිනවා. දේශපාලනික විපර්යාස යටතේ පසුගිය සතියේදී විශේෂයෙන් කතාබහර ලක්වුණු කාරණාව බවට පත්වන්නේ මේ සභා ආණ්ඩුවක් සම්බන්ධව ඇතිවෙමින් යන කතාබහ. මේ සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ මේ සම්බන්ධව තියෙන කතාබහ සුළු කොට තකන්නට බැහැ. විශේෂයෙන්ම විශේෂිත දේශපාලනික චරිත මේ වෙනකොට මේ සම්බන්ධයෙන් යම් අදහස් ප්‍රකාශ කිරීමකුත් සිදු කරලා තියෙනවා. මනෝජ්, මේ ඇත්තම කුමන කාරණාවක් පදනම් කරගෙනද මේ හදිසියෙම සභා ගාණ්ඩුවක් පිළිබඳව කතාව එළියට එන්නේ? දැන් මේ කතාව කොයි අතකටද දිවෙමින් පවතින්නේ?
විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් විපක්ෂයට එක්කාසුණු කණ්ඩායමේ කිහිප දෙනෙක් නිරන්තරයෙන් සඳහන් කළේ මෛත්‍රී මහින්ද එකතුවක්. ඒ සඳහා වන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා කරලා, එය එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කරලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ඉදිරියට යන්න හැකියාව කොයි ආකාරයෙන්ද කියලා ඔවුන් සාකච්ඡා කරමින් හිටියා. ඒ අනුව එම කණ්ඩායමේ එස්.වී. දිසානායක මන්ත්‍රීවරයා තමයි මේ භාරකාර ආණ්ඩුවක් පිළිබඳව අදහස ඉදිරිපත් කළේ. ඕකුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා කටයුතු කරන වැඩපිළිවෙල නිසා රටට බලාපොරොත්තු වෙච්චි ප්‍රතිඵල අත්කරගන්න බැරි වුණු නිසා ජනතාව අප්‍රසාදයෙන් ඉන්නේ. ඒ හින්දා එක්සත් ජාතික පක්ෂයත් එක්ක කරන ආණ්ඩුව අතහැරලා සියලු පක්ෂ සමග සාකච්ඡා කරලා භාරකාර ආණ්ඩුවක් පිටුවේ යුතුයි කියන අදහස එස්.වී. දිසානායක මන්ත්‍රීවරයා ඉදිරිපත් කළා. ඒ අනුව මාධ්‍යවේදීන්ට ප්‍රශ්න කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ස්ථාවරය කොයි ආකාරයෙන්ද කියලා. එස්.වී. දිසානායක මන්ත්‍රීවරයා කිව්වේ හිටපු ජනාධිපතිතුමාව ඒ මොහොතෙත් ඔහු හම් වෙලාවේ ඒ ප්‍රතිචාරය යහපත් කියලා සඳහන් කරා. කොහොම වුණත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ඔහු මුණ ගැහුණු වෙලාවේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ භාරකාර ආණ්ඩුවකට එතරම් කැමැත්තක් තියෙන බව සඳහන් කළේ නැහැ. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු කරන තාක්කල් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නවත් හැකියාවක් නැහැ. ආණ්ඩුව ඉවත් වෙලාවොත් සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි ඔක්කොම කලින් ආණ්ඩුව ඉවත් වෙන්න ඕනනි කෙනිය අදහසක් තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැරුවේ. කොහොමනම් භාරකාර ආණ්ඩුව පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ තරම් පැහැදීමක් ඇති බවක් පේන්නේ. කනක හේරත් මන්ත්‍රීවරයාත් තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සමග පවත්වපු මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වේ මෙවැනි වැඩපිළිවෙලකට ඒකාබද්ධ විපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විදියට ඔවුන් කැමති නෑ. මැතිවරණ කල්දාන ආණ්ඩුවක් එක්ක භාරකාර ආණ්ඩුවල කටයුතු කරන්න සූදානමක් නෑ කියලා ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් සඳහන් කළේ.
හොඳයි, දැන් මේ භාරකාර ආණ්ඩුව සම්බන්ධ වන විවිධ මතත් අපිට හෙන විවිධ පක්ෂ වශයෙන්. දැන් ඔකට ඔය කතාවට මුල පුරපු එස්.පී. දිසානායක මන්ත්‍රීවරයාගේ කතාවෙන්ම අපි පටන් ගනිමු.
අපි ජනාධිපතිතුමාට කියන්නේ කරුණා කරලා අපි අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට අපි දාලා තියෙන යෝජනාව අපිට ඒක සාකච්ඡා කරලා ඒක පිළිබඳව තීන්දුවක් ගන්න ඉඩ දෙන්න කියලා. විශේෂයෙන් මම කියන්න කැමති TNA පක්ෂයේ අපේ සහෝදර මන්ත්‍රීවරුන්ට හා විපක්ෂ නායකතුමාට ඔබතුමාලට උතුරේ ප්‍රශ්න විසඳ ගන්න ඕන නම් මහ ජාතියේ සිංහල බෞද්ධයාගේ ආශිර්වාදය ගන්න ඕන නම් ඒ විසඳුම ගන්න ඕනන්නේ මෛත්‍රී මහින්ද රාජපක්ෂ කියන මේ සුසංයෝගය හරහා කියන එක මම ඔබතුමාලට කියන්න කැමතියි. භාරකාර ආණ්ඩුවක් කියන්නේ සීරම දේශපාලන පක්ෂ එකතු වෙලා ආණ්ඩුව පැත්තකට දාලා ගන්න අරගෙන ඡන්දෙකට යන්න.
ඔව්, හොඳයි. දැන් භාරකාර ආණ්ඩුවක් යටතේ එකතු වුණොත් මහ ජාතියකට එකතු වුණොත් තමයි සුළු ජාතික පක්ෂවලටත් යම් කිසිවූ තමන්ගේ ඉල්ලීම් දිනා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියලා එස්.පී. දිසානායක මන්ත්‍රීවරයා එම සාකච්ඡාවේදී පැවසුවා. ඊට පස්සේ දැන් ඔය විපක්ෂ කණ්ඩායම් සමග එකතු වෙලා ඉන්න අනිකුත් අයගේ අදහස් දෙය බැලුවාම ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මත හැමදාමත්ම බොහොම ආందోళනාත්මක අදහස් ප්‍රකාශ කරන මන්ත්‍රීවරයෙක්. විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියන්නේ 2015 ජනවාරි 8 වෙනිදා සිදුණු විපර්යාසයෙන් පස්සේ හරිනම් ජනාධිපතිවරයා වැඩිපුර බලය තියෙන පැත්ත බලලා දුන්නනම් අගමැතිකම ලැබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට. එහෙමනම් මෙලහට මේ ආණ්ඩුව වෙනස් කියලා ඒ තත්ත්වය නැවතත් ඇති කළ යුතුයි. ඒට ඒ තුලින් රටට උදා වෙන්නේ සුබදායී වාතාවරණයක් කියන මතේ තමයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඉන්නේ. ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ එක්තරා කොටසක්.
අපි 2015 මහමැතිවරණය දින්නනම් අගමැතිකම මහින්ද රාජපක්ෂ ජනාධිපතිකම මහින්දපාල සිරිසේන අනේ අනේ වහ ජනාධිපති නම් මට ඒ පාගමැතිකම කියලා කියයි දෙවිලා. එහෙම කියනොත් නම් අපේ දේශපාලන තොත්ත බබාලා
භාරකාර ආණ්ඩුවක් හැටියට හරි මහින්ද රාජපක්ෂ අගමැති කරලා මෙන්න මේ කරගෙන යන ප්‍රතිගාමි විපත්තිදායක මාර්ගයෙන් මේ රට එළියට ගන්න ඕන. නැත්තම් උතුරු වෙන රටක් නෙවෙයි අපේ.
එතකොට මෛත්‍රී පාර්ශවය සමග සම්බන්ධ වෙලා සිටින ආණ්ඩුවේ දැන් ඉන්න ඇමතිවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු ගත්තාම ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා නම් මේකට විරුද්ධ පාටක් තමයි පේන්නේ.
තමාවෑය කියනවා අපිත් එක්ක ගෑවිලා එකතු වෙන්න. අපිට එකතු වෙන්න දෙයක් නැහැ. ඕන කෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මිල එකතු වෙන්න පුළුවන්. ඒ නිසා අපේ පක්ෂයට එකතු වෙන විටත් අපි මේ පක්ෂය දාලා අලුත් අගුපිල් වලට යන්න අපි ලෑස්ති නැහැ.
ඔව්, එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් අපි අදහසක් ලබා ගනිමු. ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමක් කළා තිබුණා. අවසාන වශයෙන් ගත්තාම එක්තරා පාර්ශවයක බේරා ගැනීම උදෙසා හොරු නැගී සිටීම වගේ තත්වයක් තමයි මේ කතාවෙන් ගම්මි වෙන්නේ කියන කතාවක් තමයි කියන්නේ සමන්ත විද්‍යාරත්න.
මේ සූදානම් වෙන්නේ මයින්ඩයි මෛත්‍රී එක්ක වෙලා රනිල් බිම වට්ටලා ඔන්න ආණ්ඩුවක් හදාගන්න සූදානම් වෙනවා. රටට සුගතියක් නැහැ, ජනතාවට සුගතියක් නැහැ. හොරු රැකෙන විදියට ආණ්ඩුවක් සකස් කරගන්න හදනවා. ජනාධිපතිතුමා බියවද්දලා ඊළඟ සැරේට ඔටුනු ගැලවෙනවා. ඔන්න ඔහේ මරන්න සූදානම් වෙනවා. අන්න අතන කුමන්ත්‍ර සිද්ධ වෙනවා. දැන් මෙහෙම ගහමු කියලා දැන් ගහන්න සූදානම් වෙනවා.
ඔව්, දැන් එතකොට අර කලින් ඒකාබද්ධ විපක්ෂ එක්තරා කොටසක් නියෝජනය කරමින් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ අදහස ඔබට ඉදිරිපත් කළා මම. එහිදී ඔහු සඳහන් කිරීමක් කළේ මේ වැඩේට පක්ෂයි කියලා. හැබැයි ඒකාබද්ධ විපක්ෂයේම එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසනං මේ කාර්යතාවයට කැමති නැති වගක් තමයි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ.
ඒකාබද්ධ විපක්ෂයේ ලෙස අපි මොනම වෙලාවකවත් මෛත්‍රීපාල සිරිසේන ජනාත්මත් සමග එකට හවුලේ යන ආණ්ඩුවකට අපේ කිසිම සූදානමක් නැති බව මගේ පෞද්ගලික මතය ලෙස මම ප්‍රකාශ කර සිටිනවා.
එස්.පී. සාරක් මහත්මයාගේ හිතේ තියෙන මනෝලෝකය ඉදිවෙන්නේ නැහැ කියන එක ඉතා පැහැදිලිව කියනවා.
එතකොට බැලුවාම විපක්ෂ කණ්ඩායමලත් මත දෙකක් මේ සම්බන්ධයෙන් තියෙනවා අපිට පෙන්ලා යනවා. එතකොට එක්සත් ජාතික පක්ෂය මොකද කියන්නේ? එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා කබීර් හෂීම්ගේ අදහස මේක.
මේක හරියට අර කුකුල් කූඩුව ඇතුලේ නරියෝ ටික දාගන්නවා වගේ. අද මේ රටේ තියෙන විදහස සංහිඳියාව සංවර්ධනය දෙක්ක යන ආණ්ඩුව ඊට වඩා හොඳයි. මම හිතනවා මොලයක් තියෙන මිනිහෙකුට අර හොරු රංචුවත් එක්ක මේ බාරකාර ආණ්ඩුව හදන්න බෑ.
එතරතුරේදී තවත් විශේෂිත කතාබහක් පිළිබඳව අවධානය යොමු වෙනවා. ඒ තමයි මහින්ද මෛත්‍රී එකතුවක් පිළිබඳව වන කතාබහ. මහින්ද පාර්ශවේනුත් මෛත්‍රී පාර්ශවේනුත් යම් යම් විශේෂිත නියෝජිතයන් මේ සඳහා ක්‍රියා කරනවා. ඒ යටතේ මේ දෙදෙනාගේ රහස් හමුවක් පසුගිය සතියේ ඉරිදා දවසේ පැවැත්ුණාය කියන කතාවකුත් ආරංචි වෙනවා. මනෝජ්, මේකේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් නම් අහන්නට ලැබුණේ නැහැ ඊට පස්සේ. ඔබට වාර්තා වෙනවද මේ සම්බන්ධව වෙන තොරතුරු?
ඔව්, පසුගිය ඉරිදා දවසේ රහසිගතව මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරයාත් මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවරයාත් හමුවීමක් සිද්ධ වුණාය කියන කාරණාව මාධ්‍ය වාර්තා කළා. නමුත් ඒ හමුව නිශ්චිත වශයෙන් සිදු වුණාද කියන කාරණය හෝ මොනවද කතා කරේ කියන කාරණය කවුරුවත් තවම දන්නේ නැහැ. මේ කටයුත්ත සිද්ධ වෙන්නේ මේ පාර්ශ්ව දෙක එක්කාසු කරන්න බොහෝ පිරිස් කටයුතු කරමින් ඉන්න අතරතුර වාසුදේව නානායක්කර මන්ත්‍රීවරයා ජනාධිපතිතුමාගෙන් සාකච්ඡා වටයකුත් ඉල්ලලා තිනෝ. ඊට පස්සේ අමරිකානු සංචාරයෙන් පස්සේ ජනාධිපතිවරයා සාකච්ඡාව ලබා දෙන්න සූදානම් බවත් සඳහන් කරලා තිනෝ. කොමනත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පාර්ශවයෙන් ඒ සඳහා නායකත්වය ලබා දෙන්න සූදානම් බව තමයි සඳහන් කරන්නේ. අනුව වාසුදේව නානායක්කර සහ දයාසිරි ජයසේකර කියන මන්ත්‍රීවරුන්ගේ මැදිහත් වීමෙන් මහින්ද මෛත්‍රී එකතුවක් පිළිබඳව සාකච්ඡා කරනවා කියලා තමයි පොරොත්තු වාර්තාවෙන්.
එතරතුරේදී මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවදුරටත් මේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ රැඳී සිටිනවාද නැද්ද යන්න තීරණය කරමටත් යම් කිසිව කමිටුවක් පිහිටවන් ලැබුවා. මේ කමිටු සමාජිකයන් කවුරුන්ද? ඒ සමාජිකයන් මේ වෙනකොට අරගෙන තියෙන තීන්දුව තීරණ පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න කැමතියි මනෝජ්.
හොදලොක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව පහුගිය බ්‍රහස්පති දවසේ ජනාධිපතිතුමාගේ නිල නිවසේ හමු වෙලා තිබුණා. සාකච්ඡාවට කිහිපයක් පවත්වලා තියෙනවා වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය දුර අපහැරලා විපක්ෂය නියෝජනය කරන්න සූදානම් වුණු ලක්ෂ්මණ යාප මන්ත්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් ඇත්තේ රජයත් එක්ක සන්ධානගත වීම ඇතුළේ ජනතාව තුළ අප්‍රසාදයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ ඇති වෙනවා. ඒ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රජයෙන් ඉවත් විය යුතුයි කියන අදහස ඉදිරිපත් කරලා තියෙනවා. ඒක සුසිල් ප්‍රේමජයන් පක්ෂේවරයා ස්ථිර කරලා තියෙනවා. අතාවුල් ඇමතිවරයා ඇතුළු කණ්ඩායමකුත් ඊට යම් යහපත් ප්‍රතිචාරයක් ලබා දුන්නා කියලා තමයි ලක්ෂ්මණ යාප මන්ත්‍රීවරයා පසුව මාධ්‍ය හමුවේ සඳහන් කළේ. කොමුණත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා. හතර දෙනෙක් වෙනුත් SB දිසානායක මන්ත්‍රීවරයා, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, මහින්ද අමරවීර මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රොහන් ලක්ෂ්මණ ප්‍රියදාස කියන සමාජිකින් හතර දෙනාගේ සමන්විත කමිටුවක් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න. එම කමිටුවේ යෝජනාවලිය සති දෙකක් ඇතුළත ජනාධිපතිවරයාට බාර දෙන්නත් නියමිතව තියෙනවා. ඒ අනුව ලක්ෂ්මණ යාප මන්ත්‍රීවරයා කරපු යෝජනාව කලදරන්න සූදානමක් තියෙනවා වගේ හැඩක් දැනට තියෙනවා. නමුත් අවසන් වාර්තාවෙන් පස්සේ කුමන තීරණයකට එයිද කියන දේ පිළිබඳව තමයි බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නේ.
හොඳයි, එහෙමනම් දැන් අවධානය යොමු කරමු පසුගිය මාසේ සැප්තැම්බර් මාසේ 12 වෙනිදා හදිසියේම ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇදවමින් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙසින් හඳුන්වාගත් නාමල් කුමාර කියන මේ තැනැත්තා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් කියන තිදෙනාගේ ඝාතන සැලැස්මක් පිළිබඳව හෙළිදරව් කරපු ඒ තොරතුරු. එතනින් පස්සේ මේ සාකච්ඡාව මේ වෙනකන්ම විවිධ ස්වරූපයෙන් අපිට අහන්නට ලැබෙනවා. අපි පසුගිය සති කිහිපය තුළත් ඒ වෙනකොට තියෙන අලුත්ම තත්ත්ව පිළිබඳව තොරතුරු වාර්තා කළා මේ සිදුවීම සම්බන්ධයෙන්. දැන් අවසාන වශයෙන් අපි කතාබහට ලක් කළේ මේ දූෂණ විරෝධී බලකාය මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ ඔහු චෝදනාවට ලක් කරන ත්‍රස්ත විමර්ශනාංශයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නාලකද සිල්වා කියන දෙදෙනාගේ කටහඬ පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාම CID කැඳවලා තිබුණා. එතනින් පස්සේ දැන් කතාව මොකක්ද වේගෙන යන්නේ?
ඔව්, දැන් කටහඬ සාම්ප්‍රල ලබා දෙන්න කියලා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට සහ නාමල් කුමාරට අධිකරණයෙන් කැඳවීමක් කළා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් කළා. ඒ අනුව ඔවුන්ගේ හඬ ලබා දුන්නා. අද දවසේ ඔවුන් දෙදෙනාට අධිකරණයෙන් කැඳවීමක් ලැබිලා තියෙනවා. බොහෝ විට රස පරීක්ෂක වාර්තාව අධිකරණට ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා කියලා පොලිසිය බහර නියෝජ්‍ය ඇමතිතුමා නලින් බණ්ඩාර නියෝජ්‍ය ඇමතිතුමා මාධ්‍යයට සඳහන් කළා. ඒ පිළිබඳව කරපු විමසීමකදී ඒ අනුව ඒ කටහඬ ඔවුන්ගේමද කියන කාරණය රස පරීක්ෂකවරයා නියමාකාරයෙන් අධිකරණයට දැනුම් දෙයි. එතනින් එහාට තමයි ඒකේ වඩා සක්‍රීය කොටස දකින්න ලැබෙන්නේ. ඒ අතර දිල්රුක්ෂි අර රජයේ විශේෂයෙන්ම මධ්‍යම අවිගබඩාවේ එල්එම්ජි ගිනියාවි දෙකක් අතුරුදන් වීම කියන කාරණය. අතුරුදන් වීම කියන්නේ ඒ අවි දෙක මධ්‍යම ගවි අවිගබඩාවෙන් නිදහස් කරලා තියෙනවා, ආයමත් බහර දීලා තියෙනවා. නමුත් මොනවට මේක පාවිච්චි කරේ කියලා සම්මත ක්‍රමවේදය ඇතුලේ අදාළ සටහන් පොත්වල ඇතුළත් වෙලා නැහැ.
මනෝජ්, දැන් ඔය මේ එල්එම්ජි වර්ගයේ අවි දෙක ත්‍රස්ත විමර්ශන අංශය බාර ඒ ගබඩාවේ තිබුණා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒක ඒ තත්වයේ කොහොමද ඒකේ නිර්වද්‍යතාවය පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ඔව්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ දිලීප පීරිස් මහත්මයා අධිකරණයට වාර්තා කරලා තිබුණේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ ඉල්ලීම මත මධ්‍යම අවිගබඩාවෙන් එල්එම්ජි ගිනියාවි දෙකක් ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට නිකුත් කරලා තියෙනවා කියලා. ඒ අනුව නිකුත් කිරීම සිද්ධ කරේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට තමයි. ඔවුන් තමයි ඒ අවි දෙක පාවිච්චි කරේ. නමුත් මොනවටද පාවිච්චි කරේ කියන දේ නිසියාකාරයෙන් පොත්වල සටහන් වෙලා නැති නිසා ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් යදවන්න කියලා තමයි ඉල්ලීමක් කරේ. ඒ අනුව ඒ සඳහා අධිකරණයෙන් අවසර ලබා දුන්නා. නීතිඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරයා කිව්වේ යම් ආකාරයකින් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ නාමල් කුමාර විදේශගත වුණොතින් ඒ පරීක්ෂණ වලට යම් බාධාවක් සිද්ධ වෙයි කියලා ඊට ප්‍රතිචාර දක්වපු කොළඹකොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අවසර ලබා දුන්නා ඔවුන්ට විදේශ ගමන් තහනම් කරලා එතනින් ඉදිරියට පරීක්ෂණ කටයුතු කරගෙන යන්න. ප්‍රශ්න විමර්ශන කොට්ටාසයට මේ අවි දෙක ලබා දුන්නා කියන කාරණය මත තමයි මෙතනින් එහාට ඒ පරීක්ෂණ සිද්ධ වෙන්නේ.
ඒත් එක්කම මේ මනෝජ, අපි දැක්ක පසුගිය කාල සීමාවේදී දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විවිධ ආකාරයෙන් විටින් විට ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් මේ කරුණු තමන් සතුව තියෙනවායි විටින් විට කරුණු හෙළිදරව් කිරීම සිදු කරනවා. දැන් මේ ගිය සතියේ මොකක්ද ඔහු සම්බන්ධයෙන් උණු ක්‍රියාකලාපය?
ඔව්, ඔහුගා තමත් හෙළි නොකළ කරුණු තියෙනවා. ඒවා හෙළි කරනවා කියන දේ ඔහු නිතරම සඳහන් කරනවා. කොහොමුණත් ඔහුගේ නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වලා ඔහු කිව්වා ඔහු මානව හිමිකම් කොමිසමට ලිපියක් යොමු කරපු බව, විශේෂයෙන් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුට තියෙන මදිපාඩුකම් පිළිබඳව කතා කරා. ඔහු නිවසේ ඉන්න වෙලාවට තමයි ආරක්ෂක අංශ ඔහුට ආරක්ෂාව ලබා දෙන්නේ. අම්මා කරකින් එළියට යන්න වුණත් තමන්ගේ අභිමතය පරිදි තමයි යන්න වෙලා තියෙන්නේ. ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුට තියෙන ගැටලුව සඳහන් කළා. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් රජයට ඔහුගේ ප්‍රශ්න වලට නිවැරදි විසඳුමක් දෙන්න පුළුවන්, ඒ හින්දේ විසඳුම ලබා දෙන්න අවශ්‍යයි කියන කාරණේ ඔහු මානව හිමිකම් කොමිසමට ලිපියක් මගින් දැනුම් දුන්නා. ඒ අතරේ මාධ්‍ය වේදිනුත් ඇහුවේ නාලක සිල්ලා තවමත් අත්අඩංගුවට අරගෙන නැහැ, ඒ සම්බන්ධයෙන් ඔහු සෑහීමකට පත් වෙනවද කියලා. කවුරුත් පුදුම කරමින් ඔහු දීපු ප්‍රකාශය තමයි ඔහුගේ කිසි අරමුණක් නැහැ නාලක සිල්ලා අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන්. කුමන්ත්‍රණයක් සිද්ධ වුණා. ඒ කුමන්ත්‍රණය නැති වුණා නම් හරි, විශේෂයෙන්ම තුෂාර පීරිස් කියන පුද්ගලයා ප්‍රංශීදල කරන්න හදපු ත්‍රස්ත කටයුත්ත නැවැත්තුවා නම් හරි, මේ කටයුතු දෙක සිද්ධ වුණා නම් ඇති නාලක සිල්වාගෙන් පිළිගන්න ඔහුගේ තනතුර නැතිවීම පිළිබඳව ඔහුට ඒක ප්‍රශ්නයක් නැහැ කියලා අදාළ නැහැ කියලා ඔහු සඳහන් කළේ දිල්රුක්ෂි.
හොඳයි, නාමල් කුමාර අවසාන වතාවට ඔහුගේ නිවසේදී පවත්වපු ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කරපු ඔබත් ඔය දැන් මොහොතකට කලින් සඳහන් කරපු කරුණු ඇතුළත් ඒ හඬ පටේන් යම් කිසිව කොටසක් මන්ද ඉදිරිපත් කරන්න සූදානම්? මේ නාමල් කුමාර දූෂණ විරෝධී බලකායි
පාර්ලිමේන්තුවේ පවා කතා බහට ලක් වුණා. මගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා, සපයා දී තිබෙනවා බව. නමුත් ඒ ආරක්ෂාව වෙනුවෙන් වරකපල පොලිස් ස්ථානයේ වෙතින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් යොදවලා තියෙන්නේ නිවසේ මා රැඳී සිටින කාලයට පමණයි. ඉතින් එතනින් පරිබාහිරව ගත්තොත් එම මේ අවශ්‍ය ලිඛිත ප්‍රකාශය හදාගන්න උනත් මට ගෙදරින් එළියට යන්න සිද්ධ වුණා. මේ යන ගමන පවමට යන්න සිද්ධ වෙලා තියෙන්නේ මගේ පුජ්‍යලික අභිමතාර්ථය පරිදි. ඉතින් ඒ පිළිබඳව යම් සාධාරණ විසඳුමකට ලැබුණු ඇතයි බලාපොරොත්තු වෙන තමයි මම මානව හිමිකම් කමිෂන් සභාව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කරේ. නාලක සිල්වා මහත්තයා අත්අඩංගුවට ගැනීම මගේ අරමුණවත් බලාපොරොත්තුවත් නෙමෙයි. මගේ බලාපොරොත්තුව නාලක සිල්වා මහත්තයා ඔහොම හිටියක් කමන්නේ. හැබැයි මේ වෙන්න ගිය කුමන්ත්‍රණය නවත්තන්න ඕන අනිවාර්යයෙන්. තුෂාර පීරිස් ප්‍රංශයේ ඉඳලා කරන්න ගිය ට්‍රස්ත කටයුත්ත මේකත් කොහොම හරි කමන්නේ ඉක්මනට විසඳනවා බලන්න තමයි මගේ බලාපොරොත්තුව.
ඕ දැන් ඔය කාරණාව සම්බන්ධයෙන් නීති හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා එක්තරා අවස්ථාවකදී අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කළා. මේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අදහස මේ පරීක්ෂණ කටයුතු සම්බන්ධව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිදාගෙන නැහැ. ඒගොල්ලෝ මේ හැම දෙයක් පිළිබඳව බොහොම අවධානයෙන් ඉන්නේ. ඒක බොහොම වගකීමෙන් කියන්නේ. දැන් අටවෙනිදා මේ දෙන්නම ගරු අධිකරණයට කැඳවලා තියෙනවා. බොහෝ විට අපි විශ්වාස කරනවා රස පරීක්ෂක වාර්තාව අටවෙනිදාට අධිකරණයට ඉදිරිපත් වෙයි කියලා. ඒ හරහා ඊළඟ පියවර තියෙනවා. LMG ගිනියාවි දෙක තස්ත්‍ව විමර්ශන ඒකකයට ලබාගත්තු දෙකක්. ඒක ඉන්වෙන්ටරි වල තියෙනවා. ඒතොර අපි දැන් බලන්න ඕනේ ඒ ගිනියාවි මොන කාරණාවටද භාවිතා කරලා තියෙන්නේ කියලා. එළියට array යද්දි සටහන් දාලා array යන්න ඕන. නැවත බාර දෙද්දි සටහන් දාලා array යන්න ඕන. ඒ සටහන් වල තියෙනවා මොකක්ද භාවිතයක් කරා නම්. ඒ සියල්ලක්ම පිළිබඳව පරීක්ෂණ CID එකෙන් කරන නිසා තමයි මේ LMG ගිනියාවි දෙක රස පරීක්ෂක වෙත යොමු කරලා තියෙන්නේ.
හොඳයි, පසුගිය සතියේදී කැබිනට් එක රැස් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇමරිකානු සංචාරයෙන් අනතුරු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ඇමරිකාවට ගිහිල්ලා හිටිය ජනාධිපතිවරයා ඊට පස්සේ ලංකාවට ආවට පස්සේ කැබිනට් එක රැස් කරා. මොනවද එහිදී විශේෂිත අවධානයට ලක්වුණු කරුණු?
විශේෂයෙන්ම පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අපට දැනගන්න ලැබුණා. ඒ අනුව කැබිනට් රැස්වීමේදී ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණේ මෙවැනි පොලිස් ප්‍රතිවරයෙක් සිටීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා ලැජ්ජාවට පත්විය යුතු බව ඉදිරි ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් අග්‍රාමාත්‍යවරයාම අපරාධ අඩුවීම සම්බන්ධයෙන් පොලිස් ප්‍රතිවරයාම හිටපු වේදිකාවකදී ඔහුට යම් ප්‍රශංසාත්මක අදහසක් පළ කළා. පොලිස් දෙපාර්තමේන්තුව වර්තමානයේ ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් එතුමට යම් පැහැදීමක් තිබෙන ආකාරයක් ඔහුගේ සතිය සඳහන් කළා. ඒ අතර තමයි මේ කැබිනට් රැස්වීමේ ජනාධිපතිවරයා ලැජ්ජයි කියන අදහස ඉදිරිපත් කළේ. කොමුණත් රටේ අපරාධ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමු වෙලා තියෙනවා. නීති හා සාමය පිළිබඳ ඇමතිතුමා රංජිත් මද්දුම්බණ්ඩාර ඇමතිතුමා සඳහන් කරලා තිබුණේ ඉකුත් ආණ්ඩුව කාලයට සාපේක්ෂව මේ වෙනකොට රටේ අපරාධ සංඛ්‍යාත්මක අඩු වෙලා තියෙනවා කියලා. විජේදාස රාජපක්ෂ ඇමතිවරයාත් එහිදී සඳහන් කරලා තියෙනවා රටේ සුළු අපරාධ යම් ආකාරයකින් නඩුවලා තිබුණත් මිනිමැරුම් වගේ දරුණු මට්ටමේ අපරාධ තවදුරටත් සිදුවනවා කියන කාරණය. අපරාධ වැඩිවීම ගැන ජනාධිපතිවරයා අදහසක් කළා තිබුණා. ජනාධිපතිවරයා කියලා තිබුණේ මේ වගේ සිද්ධි නිසා වැඩිපුරම ජනතාවගෙන් බැනුම් අහන්න සිද්ධ වෙන්නේ තමන්ටයි අගමැතිතුමාටයි කියන කාරණය. ඒත් එක්කම රාජිත් සේනාරත්න ඇමතිතුමා, තලකාතුකෝරළ ඇමතිවරිය රංජිත් මද්දුම්බණ්ඩාර ඇමතිතුමා, ඒ වගේම පොලිස් ප්‍රතිතුමා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති රවි සේනවිරත්න කියන අය විශේෂ සාකච්ඡාවකුත් එදාම පවත්වලා තියෙනවා කියලා දැනට ලැබුණා. කොමුණත් පොලිස් ප්‍රතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස අප්‍රසාදය පළ කරමින් කැබිනට් මණ්ඩලයේදී අදහස් දක්වලා තිබුණා පසුගිය අඟහරුවාදා පවත්වපු කැබිනට් රැස්වීමේදී.
ඔව්, මේ කැබිනට් එකට මේ විසර්ජන පනත් කෙටුම් පතත් ඉදිරිපත් කරලා තිබුණා ඉදිරිපත් වීමට නියමිත අයවැය සම්බන්ධව. එය සම්බන්ධව තිබුණු වාතාවරණය පිළිබඳව දැනගන්නට කැමති මේ කැබිනට් රැස්වීමේදී.
ඔව්, විසර්ජන පනත් කෙටුම් පතට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා එහිදීත් අනුමැතිය ලැබිලා තිබුණා. ඒ අනුව ලබන අවුරුද්දේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376ක් කියලා ඇස්තමේන්තු කරලා තිබුණා. අයවැය පරතරය තවදුරටත් රුපියල් බිලියන 644ක්. 2014 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදනයෙන් 11.5% වුණු රාජ්‍ය ආදායම 2019 අවුරුද්දේ 15.1% දක්වා වැඩි වෙනවා කියලා ආණ්ඩුව අපේක්ෂා කරනවා. ලබන අවුරුද්ද වෙනුවෙන් ණය සේවාකරණය සඳහා රුපියල් බිලියන 2057ක් වෙන් කරලා තියෙනවා. ඒක ලංකා ඉතිහාසයේ රජයක් ණය ගෙවීමට වියදම් කරන විශාලම මුදල කියලා තමයි මුදල් අමාත්‍යාංශය කිව්වේ. ඒත් එක්කම අයවැය හිඟය පියවන්න ණය සේවා කරන අවශ්‍යතාව සඳහා 2019 අවුරුද්දේ රුපියල් බිලියන 1944ක් දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබා ගන්න රජය අපේක්ෂා කරනවා කියලා කිව්වා. ඒක ප්‍රමාණය විදිහට මතක් කරොත් රුපියල් බිලියන 1944ක ණය ලබා ගන්න කරන උත්සාහයක්. කොමුණත් ලබන අවුරුද්දට අදාළ විසර්ජන පනත් කෙටුම් පත මේ අවුරුද්දෙත් වැඩිම මුදලක් වෙන් කරලා තියෙන ආරක්ෂක අමාත්‍යාංශයට. ඒක රුපියල් බිලියන 306ක්. අධ්‍යාපන, සෞඛ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන, මුදල්, ධීවර කෘෂිකර්ම, මහානගර කියන අමාත්‍යාංශ වලට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. වැඩි මුදලක් වෙන් කරන්න තීරණය කරලා තියෙනවා. මේ සියල්ල ඇතුළත් වන විසර්ජන පනත් කෙටුම් පත ලබන 9 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. ඒ කියන්නේ හෙට දවසේ. කොමුණත් අයවැය ඉදිරිපත් කරන්නේ නොවැම්බර් මාසේ 5 වෙනිදා.
ඒ අතරතුරේදී තවත් කතාවක් අපිට හෙනවා. ඒකාබද්ධ විපක්ෂයෙන් යම් යම් ප්‍රකාශනිකුත් කරනවා. කෙසේ හෝ මෙවර අයවැය පරාජයට පත් කළා ආණ්ඩුව පෙරලීමේ යම් කිසිවූ ක්‍රියාමාර්ගයක් ගැනීම වඩාත් සුදුසුයි කියන කාරණාව. මේ වගේ වාතාවරණයක් ඇත්තටම මේ පවතිනවා. දේශදා සූදානමක් තියෙනවද?
ඔව්, පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන ඔලුගිඩි හොමාරුවකින් හරි එහෙම බලය තහවුරු කර ගැනීමකින් හරි අයවැයදී සිද්ධ කරන අයවැය පරාජය කිරීමකින් තමයි දැන් ආණ්ඩුව වෙනස් කරන්න වැඩි අවස්ථාවක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ පාර අයවැයදී ආණ්ඩුව පෙරලන්න විපක්ෂය සූදානම් වෙනවා කියලා තමයි දේශපාලන ආරක්ෂක සඳහන් කරන්නේ. පසුගිය වතාවලත් මෙවැනි හඬ ඇහුණා. නමුත් මේ වෙනකොට විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනත් පාර්ශ්ව කීපයක් එක්ක සාකච්ඡා කරලා තියෙනවලු. රවුල් හකීම් ඇමතිවරයා, රිෂාඩ් බදීරුදීන් ඇමතිවරයා, රාධාකෘෂ්ණන් ඇමතිවරයා සහ ඩග්ලස් දේවානන්ද යන මන්ත්‍රීවරයා එක්ක විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වෙලාවේ සාකච්ඡා කරමින් ඉන්නවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒකේ අරමුණ මේ අයවැය පරාජය කරලා ඒ හරහා බලය ලබා ගැනීමේ උත්සාහය යට තමයි මේ ක්‍රියාමාර්ගය අධ්‍යයත් වෙන්නේ.
පසුගිය සතියේදී සිදුවන සුවිශේෂ දේශපාලනික කරුණු කාරණා අතරට මීළඟට එකතු කරගන්න මම කැමති මේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමත්. එතනදිත් යම් යම් විශේෂිත කතාබහ ඇති වෙලා තිබුණා. සවිස්තරව අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මනෝජ්?
පොලිස් ප්‍රතිවරය සම්බන්ධයෙන් කාරණේ එහිදී සාකච්ඡා වෙලා තිබුණා. පොලිස් ප්‍රතිවරයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංග යෝජනාවක් ගෙනෙන්න සූදානමින් තිබුණා. ඒකට ගැටලු කිහිපයක් මතුවෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසකගේ සහයෝගය ලබා ගැනීම ගැන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය නිලධාරියෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 113 දෙනෙක් ඒකට අත්සන් කරන්න ඕන. ඒත් මේ වෙනකොට ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන්නේ මන්ත්‍රීවරුන් 69 දෙනෙක් විතරයි. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ සහය ලබා ගන්න පුළුවන් වුණොත් විතරක් විශ්වාස භංග යෝජනාව ගෙනෙන්න තමයි තීරණය කරලා තියෙන්නේ. මේ සාකච්ඡාවට හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නායකයින් රැස් වෙලා හිටියා. එහිදී රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් සිද්ධ කරලා තියෙනවා. විශේෂයෙන් බඳුළු ගුණවර්ධන මන්ත්‍රීවරයාට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ජනාධිපතිතුමා කැඳවීමක් කරලා තිබුණා. ඔහු මාධ්‍යකට කිව්වේ මේ ඒකාබද්ධ විපක්ෂ පක්ෂනායක රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අදහස් යොමු කරලා බහුතරයක් කැමති වුණොත් ජනාධිපතිවරයා හම්බෙන්න යනවා කියලා. නමුත් එහිදී තීරණය කරලා තියෙනවා බඳුළු ගුණවර්ධන මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා හමු නොවි ඉන්න මේ වෙලාවේ මේ ගැන සාකච්ඡා කරන්න. ඒත් එක්කම පළාත් සභා ඡන්දය ඉක්මනට ලබා ගන්න ඕන නිසා ඒ පිළිබඳව ඉල්ලීම් කරලා විරෝධතා ව්‍යාපාරයක් වියත් කරන්නත් ඒකාබද්ධ විපක්ෂ පක්ෂනායක රැස්වීමේදී තීරණය කරලා තියෙනවා. මේ පක්ෂ නායක රැස්වීම ඉවර වෙලා යද්දී මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් සිද්ධ වුණේ මොනවද කියලා විමසුවා. විශේෂයෙන් පෝට්ටුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා. ඒ නායකත්වය ඔහු ලබා ගන්න සූදානම් කියලා ප්‍රසිද්ධිය මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා. පොදු ජන පෙරමුණේ සභාපතිත්වය බහර ගන්න තමන් ලෑස්ති කියන කාරණේ.
හොඳයි, දැන් මහින්ද රාජපක්ෂ මහතා එවැනි වූ අදහසක සිටීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් අදහස වෙන්නේ මොකද්ද මනෝජ්?
පක්ෂ දෙකේම මහලේකම්වරුන් කියන මාධ්‍යවේදීන් නේතලෙකුට විමසීමක් කරා. උන් දෙන්නම කිව්වේ මහින්ද රාජපක්ෂ කියන්නේ තමන්ගේම කණ්ඩායමක සමාජිකයේ තවමත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසකවරයා විදිහට කටයුතු කරන හින්දා ඔහු සූදානම් වෙන එකක් නෑ මෙවැනි තීරණයක් ගන්න. එබැවින් මේ තීරණයක් ගත්තොත් ඔහුගේ පක්ෂ සමාජිකත්වයේ සාපක්ෂයේ ධර්ම තරතුරු වලට ප්‍රශ්නයක් වෙයි කියලා සඳහන් කරා. ඒක මහින්ද අමරවීර ඇමතිවරයා සහ රෝහල් ලක්ෂ්මන් ප්‍රියදාස මහාචාර්යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා සඳහන් කළා. ඒ පිළිබඳවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අදහස් පළකලා. ඔහු කිව්වේ දැනටත් ඔහු තවත් පක්ෂයක නායකත්වය දරනවා පොදු ජන එක්සත් පෙරමුණේ. ඉතින් ඒකින්ද වෙන පක්ෂයක නායකත්වය දරුවට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ වගේ අදහසක් තමයි කිව්වේ. නමුත් මහින්ද අමරවීර සහ රෝහල් ලක්ෂ්මන් ප්‍රියදාස කියන පක්ෂ දෙකේ මහලේකම්වරු කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලට ප්‍රශ්නයක් වෙයි වෙන පක්ෂයක තනතුරක් බහර ගත්තොත් කියලා.
තවත් තොරතුරක් වාර්තා වෙනවා අගවිනිසුරු සහ නීතිපති කියන තනතුරු සම්බන්ධයෙන්. දැනට සේවයෙහි නියුතු නීතිපතිවරයා අගවිනිසුරුවරයා බවට පත්කිරීමේ සූදානමක් පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. කුමන කරුණා කර්මයාද මෙවැනි සූදානමක් තියෙන්නේ මනෝජ්?
ඒකට හේතුව තමයි වර්තමානයේ අගවිනිසුරුවර විදියට කටයුතු කරන ප්‍රියසාත් දෙප් විශ්‍රාම යන්න නියමිතයි. ඔව් අදින් ආරම්භන සතියේ ඔව් විශ්‍රාම යන්න නියමිතයි. ඒ ඔහුගේ වයස අවුරුදු 65 සම්පූර්ණ වන නිසා ඒ අනුව මීළඟ අගවිනිසුරුවරයා විදිහට වර්තමාන නීතිපති ජයන්ත ජයසූරිය පත් කරන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. දැන් වර්තමාන අගවිනිසුරුවරයා විශ්‍රාමයේ යන නිසා අලුත් අගවිනිසුරුවරයෙක් පත් කරගන්න ජනාධිපතිවරයා නිර්දේශ කරන නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ නම් අතරින් ව්‍යවස්ථා දායක සභාව තෝරගන්න කෙනාගේ නම ආයි ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්ව තමයි මේ පත්කිරීම සිද්ධ වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන ප්‍රතිපාදන අනුව. ඒ අනුව මේ සතියේ ජනාධිපතිවරයා අගවිනිසුරුවරයා ලෙස පත් වෙන්න සුදුසු තැනැත්තන්ගේ නම් ව්‍යවස්ථා දායක සභාවට ඉදිරිපත් කරයි කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමනත් දැන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ නිල කාලය අවසන් වෙලා තියෙනවා. සමාජිකයන් කිහිප දෙනෙක් වෙනුවෙන් අලුත් සමාජිකයින් පත් කරලා නැහැ තාම. ඒත් සඳහන් වෙන්නේ දැනට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සභාව නියෝජනය කරන නියෝජිතයින්ට අදාළ නිර්දේශය සිද්ධ කරන්න නීතිමය ප්‍රතිපාදන තියෙනවා කියලා තමයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ සසු සමාජිකින් පත් නොකරත් ඒ අනුව ඉන්න සමාජිකින් මේ සභාවන නිර්දේශය ඉදිරිපත් කරයි කියලා තමයි වාර්තා කරන්න හැකියාවක් තියෙන්නේ.
ඔව්, දැන් මේ ව්‍යවස්ථාදායක සභාවේ කල් ඉකුත් වූ සමාජිකයන් කවුද මනෝජ්?
ඔව්, ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන් පත් කරන්නේ සාමාන්‍යයෙන් අවුරුදු තුනකට බල පැවැත්වෙන ආකාරයට. මේ වන විට වසර තුන ඉක්ම වෙලා ගිහිල්ලා තියෙන නිසා පත් කරපු සියලු සමාජිකයන්ගේ කාලය දැන් ඉවරයි. ඒ හින්දා අලුත් සමාජිකයෝ පත් කරන්න ඕනේ. කොමුණත් පසුගිය පස්වෙනිදායින් පස්සේ සිවිල් සංවිධාන නියෝජිතයින් අලුතෙන් පත් කරන තිදෙන කවුද කියන නම් කරන්න නියමිතයි. ඊට අදාළ ආයුධ පත්‍රත් පසුගිය සතියේ කැඳවලා තිබුණා. දැනට ආචාර්ය ඒටි ආර්යරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ශබ්ලි අසීස් කියන අය තමයි ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරේ සිවිල් සමාජය නියෝජනය කරමින්. ඒ තුන් දෙනා වෙනුවට අලුතෙන් තුන් දෙනෙක් පත් කරන්න නියමිතයි. ජනාධිපතිවරයාගේ නියෝජිතයක් පාර්ශ්වී සම්පත රණෝ කැමැතිවරයා හිටියේ. ඒ වෙනුවට මහින්ද සමරසිංහ ඇමතිවරයා පත් කළා. ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරලා තියෙන ඔවුන්ගේ හිටපු සාමාජිකයා විජිත හේරත් මන්ත්‍රීවරයා තමයි ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන්න කියලා. ඒ අනුව සෙසු පක්ෂ විශේෂයෙන් අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ නියෝජිතයා පත් කරන්න නියමිතයි. ඊට අමතරව මේ සඳහා විපක්ෂ නායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා නිල බලයෙන් පත්වෙන ඔවුන්ගේ නියෝජිතයින් පත් කිරීම තමයි සිදුවිය යුත්තේ.
හොඳයි, එහෙමනම් පසුගිය සතිය පුරාම දේශපාලනික උණුසුම වාර්තා කරන්නට මේ සතියේ අපිත් සමග සම්බන්ධ වීම පිළිබඳව අපේ ශ්‍රී ලංකාවේ වාර්තාකරු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවලට අපි ස්තුතිවන්ත වෙනවා. ඔබත් සමගින් නැවතත් අපි මේ කතා බහට යොමු වෙන්නේ ලැබෙන සතියේ සඳහා. එතෙක් ඔබට ආයුබෝවන්, බොහොම ස්තුතියි.
ආයුබෝවන් දිලුක්ෂි, බොහොම ස්තුතියි.
සිංහල වැඩසටහන ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන් sbs.com.au